ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
දෙදහස් විස්ස වසරේ හාහා පුරා කියලා අපි මාසික විශේෂාංග ආරම්භ කරේ පෙබරවාරි මාසේ. ඉතින් පෙබරවාරි මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා අපි නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවත් ඇති නැත්නම් නොදන්න උදවියට නැවතත් මතක් කර දෙනවා, අපි සෑම මාසයකම අවසාන සතිය බ්‍රහස්පතින්දා නුදුරු සිනමා විශේෂාංගයෙන් කතා බහ කරන්නේ සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ ඔබ නොදකින පැත්ත. ඉතින් මෙවර අපි තෝරාගත්තේ පසුගියදා නිමාවට පත්වෙච්ච 92 වැනි ඔස්කා සිනමා සම්මානවලුලේ හොඳම චිත්‍රපටයේ විදිහට සම්මාන ලැබපු පැරසයිට් චිත්‍රපටය පිළිබඳව කතා බහ කරන්න. අපිත් සමග මේ නුදුරු සිනමා විශේෂාංගයට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන, ආයුබෝවන් සුබෝදාසනක්.
ආයුබෝවන් මදුර.
ඔව් විදර්ශන, දැන් මෙවර 92 වැනි ඔස්කා සිනමා සම්මානවලුලේ හොඳම චිත්‍රපටයේ විදිහට පිදුම් ලැබුවේ පැරසයිට් චිත්‍රපටය. දැන් ඔස්කා ඉතිහාසය පිළිබඳව සලකා බලන විට විදේශ චිත්‍රපටයක් හොඳම චිත්‍රපටය වෙච්ච ප්‍රථම අවස්ථාව මේක. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය නොවිච්ච සිනමා නිර්මාණයක් ඔස්කා සිනමා සම්මානවලුලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මාන හිමි කරගත්ත පළවෙනි අවස්ථාවත් මේක තමයි වාර්තා වෙන්නේ. ඉතිහාසයේ සුවිශේෂී කාරණාවක් බවට පත් වුණා. විදර්ශන, දැන් පැරසයිට් චිත්‍රපටය මේ ලෙස සම්මානයට පාත්‍ර වීමට හේතු ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මදුර, ඉස්සල්ලම කාරණේ මම හිතන්නේ ඔස්කා 92 වන ඔස්කා සම්මානවලුලේ හොඳම චිත්‍රපටිය විතරක් නෙමෙයි, විශේෂයෙන්ම හොඳම සිනමා අධ්‍යක්ෂණයට, ඊට පස්සේ විශේෂාංගංශයේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටියට, ඒකම හොඳම තිර රචනය කියන සම්මාන හතරක්, මේ මූලික සම්මාන හතරක් මේ පැරසයිට් මේ චිත්‍රපටිය දිනා ගන්නවා. වශිව වගේම විදේශීය භාෂා චිත්‍රපටියක් හොඳම චිත්‍රපටිය බවට පත් වීම මේක ඔස්කා සම්මානවලුලේ වාර්තාවක්. ඒ කියන්නේ මම අහන ප්‍රශ්නේ මන්ට හරි වැදගත්, මේ ඇයි ඒක එහෙම වෙනසක් මේ උනේ කියන එක. ඒක අපි දන්නවා හොලිවුඩ් මත පදනම් වෙච්ච මේ ඔස්කා සම්මාන ඉතිහාසයේ විවිධ අවස්ථාවල යම් කිසි විදියකට විවාදාත්මක චිත්‍රපට, විශේෂයෙන්ම දේශපාලනිකව සංවේදී සහ මනුෂ්‍ය වර්ගයා පිළිබඳව යම් ආකාරයකට අලුත් විදියකට දකින, අලුත් දේශපාලන හැකින් දකින චිත්‍රපටිවලට අතරින් පතර සම්මානයට පාත්‍ර වෙච්ච අවස්ථා තිබුණා. නමුත් ඒ සියල්ල අර වාචුව වගේ ඉංග්‍රීසි භාෂාව මූලික වෙච්ච යුරෝපීය, ඒ කියන්නේ බටහිර, ඇමරිකානු ඒ සන්දර්භය ඇතුලේ තමයි සම්මානට පාත්‍ර වුණේ. නමුත් අපි දකිනවා මෑත කාලය තුල ඇමරිකාවත් යුරෝපයත් තුල යම් ආකාරයක අර අපි කියන යුරෝකේන්ද්‍රීය, ඇමරිකානු කේන්ද්‍රීය කලාව සංස්කෘතිය ගැන තියෙන ඒ ආධිපත්‍ය යම් සැලවීමක් දක්නට ලැබෙනවා. සැලවීමක් කියලා අදහස් කරන්නේ එක්තරාකාර ප්‍රවණතා දෙකක්. ප්‍රවණතා දෙකක් තියෙනවා. එකක් තමයි ඇමරිකානු සම්ප්‍රදායික ජාතිකත්වය සම්බන්ධයෙන් තිබුණු අර සාමාන්‍ය ප්‍රබූ ඇමරිකානු ඒ ඉතිහාසයෙන් යම් ආකාරයකට වෙනස් වෙච්ච හදිසි වාර්ගික ජාතිකවාදයකුත් ඇමරිකාවේ මතුවලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ට්‍රම්ප් හරහා, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වීම කියලා කියන්නේ එක්තරා ආකාරයකට අර පැරසයිට් චිත්‍රපටියට සම්මාන හම්බුණා වගේ එකක්. ඒකයි එහෙම කියන්නේ අර මම කිව්ව ඇමරිකානු සම්ප්‍රදායික ජාතිකවාදී ඒ ආපු ගමන වෙනුවට යම් ආකාරයකට දක්ෂිණාංශික යම් ආකාරයකට ජනප්‍රියවාදී වාර්ගික වශයෙන් පදනම් වෙච්ච, කියන්නේ අලුත් වර්ගවාදයක, ඇමරිකානු සුදු සෝත්තමවාදය මූලික කරගත්ත නව වර්ගවාදයක නැත්නම් නව ජනප්‍රියවාදයක පැන නැගීමක් අපිට ඇමරිකාවේ දැක්කට ලැබෙනවා. ඒ එක්කම තියෙනවා අනිත් පැත්තත්. ඒ කියන්නේ මේ කියන ප්‍රභූ ආධිපත්‍ය නැත්නම් සුදුසෝත්තමවාදය සහ අනිකුත් රටවල් මත ඇමරිකාව ඇතුළු ඒ කියන්නේ බටහිර ආක්ෂේප පතුරවන ඒ ආධිපත්‍යයට එරෙහිව යම් ආකාරයකට විකල්ප වාමවාදී වාමගාමි හැඩයක් සහිත යම් ආකාරයක වෙනස් විකල්පයක මතුවීමකුත් දක්නට ලැබෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ ඉතිහාසයේ යම් ආකාරයක මෙතෙක් ඒ නොදුටු විරු ආකාරයේ ප්‍රතිචාර දෙකක් මේ ඇමරිකානු ධනවාදී ඇමරිකාව මූලික ඇමරිකානුවේ ඇමරිකානු බල කේන්ද්‍රය සහිත මේ හෙජමොනික අක්ෂය අපිට කියන්න පුළුවන් වර්ල්ඩ් ලෝඩ් එක මේ ඇමරිකාවට මේ යම් ආකාරයකට මේ ලෝක පිළිවෙල පිළිබඳව ආධිපත්‍ය තිබුණේ මෙන්න මේකේ සැලවීමක් දක්නට ලැබෙනවා. මේ සැලවීම අර මං කිව්වා වගේ ආකාර දෙකකින් පේනවා. ඒ ආකාර දෙකක් තමයි, එකක් ඇමරිකාව මෙතෙක් ආපු ගමන්ට වඩා අන්තවාදී දක්ෂිණාංශික අන්තයකට යනවා, අනිත් පැත්තේ වාමගාමී ජම්මාකාර ජනතාවාදී කර්මාකාරකට විකල්පයක් සම්බන්ධයෙන් වන ඒ අන්තිකට යන මොකද වර්ල්ඩ් ඕඩර්ගේ ප්‍රශ්නයක් මේ. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ අර ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ඇමරිකාව මූලික කරගත්ත ලෝක පිළිවෙල යම්සු ඒ කියන්නේ විශාල වශයෙන් අර්බුදයක කාලයක. ඉතින් මම හිතනවා මෙන්න මේ ගෝලීය දේශපාලන තත්ත්වයේ ප්‍රක්ෂේපණයක් විදියට තමයි මම දකින්නේ. එක්තරාක්ම සියුම් ප්‍රක්ෂේපණයක් විදියට තමයි මේ පැරසයිට් චිත්‍රපටියට සම්මාන හම්බී මේ කාර්යයට කලින් කිව්වා වගේ ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙනවා වගේ ඒකාන්තයක හරි ඒ වගේම යම් ආකාරයක අත්දැකීමක් තමයි පැරසයිට් මේ වගේ ඉහළම සම්මානයට පාත්‍ර වීම ඒකේ හරිම උත්ප්‍රාසය තමයි මේ ළඟදී ඊයේ පෙරේදා එක එන්නේ මේ මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක් වෙනවා ඔස්කා සම්මාන උළෙලත් මේ පැරසයිට් චිත්‍රපටියට සම්මාන හිමිවීමත් මූලික කරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අර යාගේ සුපුරුදු අර පාදඩ විවේචනයක් එල්ල වෙනවා. ඒක සම්බන්ධයෙන් මේ පැරසයිට් චිත්‍රපටිය අධ්‍යක්ෂක එක් බොන් ජූන් හෝ එයා කියලා තියෙනවා එයා එකෙන් කෝපයට සහ කුපිත වීමටපත් වුණා කියන එක. ඉතින් මම හිතනවා මේක හරි ඉන්ටරෙස්ටින් මේක අලුත් තත්ත්වයක් මේක දිගටම කොහොම පවතීද මේ හොලිවුඩ් ඔස්කා පදනම් කරගත්ත මේ සම්මාන උළෙලවල් සහ මේ ඉදිරි ඇමරිකානු මූලික කරගත්ත මේ සිනමාව ඉදිරියට මේ අපි කියලා යුරෝකේන්ද්‍රීය නැත්නම් ඇමරිකානු කේන්ද්‍රීය මේ ආධිපත්‍යයට වඩා විකල්ප අවකාශයන් වෙතට කොයි විදිහේ ආමන්ත්‍රණයක් කරයිද කියන එක මම හිතනවා අනාගතයට විවෘතයි. ඒක ගැන එක ඉඟියක් දෙනවා මෙන්න මේ කියන ඔයා කියන වගේම පැරසයිට් චිත්‍රපටිය විසින්.
ඔව් විදර්ශන, දැන් ඔබේ මානයන්ට අනුව විචාරකයෙක් විදිහට ඔබේ මානයන්ට අනුව මේ පැරසයිට් චිත්‍රපටය ඔබ මොන ආකාරයෙන්ද විග්‍රහ කරන්නේ?
පළවෙනි කාරණය මේ පැරසයිට් චිත්‍රපටිය මම හිතනවා ඒක මගේ කියවීම අපි කරත්තොත් මේක ලාංකේය ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් උදාහරණයක් විදිහට පැරසයිට් චිත්‍රපටිය මෑත ලංකාවේ සිනමාලෝලීන් අතර මේ ඔස්කා සම්මාන වලටත් කලින් යම් කිසි විදිහේ බුද්ධිමය යම් කිසි ආකාරයකට විකල්ප සිනමා භාවිතයක් සම්බන්ධයෙන් උනන්දු වන ඒ ප්‍රජාව අතර මේ පැරසයිට් චිත්‍රපටිය ගැන යම් ආකාරයේ තාම සියුම් සාකච්ඡාවක් මතුවෙමින් තිබුණා. නමුත් මේ ඔස්කා මේ සම්මාන උළෙලෙන් පස්සේ ඒක වඩා ඉහළට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකම ලංකාව තුළ විවිධ කලාප වල ඒකට මමත් දායක වුණා. දැන් අපිට කියන්න පුළුවන් විවිධ වෘත්තිමය තලයන් වල නැත්නම් විවිධ සමාජ අවකාශ වල මේ සම්බන්ධයෙන් යම් ආකාරයකට සාකච්ඡාවක් මතු කරගන්න වෘත්තිය සමිති වල මෙන්න මේ සාකච්ඡාවක් මතු කරගන්න සුදුසු ආකාරයේ චිත්‍රපටයක් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ මෑත කාලේ ලංකාවේ දැන් ධනවාදය වර්ධනය වෙලා ඇවිල්ලා තියෙන මේ තත්ත්වය තුළ ඒ ගුණ සංවර්ධිත ධනවාදය ඇතුලේ අපිට හදලා තියෙනවා සිහිනයක්. ඒ කියන්නේ සාමාන්‍ය අලුත් තරුණයාගේ සිහිනය තමයි අපිට කියන්න පුළුවන් සිංගප්පූරු සිහිනය නැත්නම් කොරියානු සිහිනය. මේ ඔක්කොම හැමෝම බලන්නේ කොක්ක් හරි කරලා මේ රටවල් වලට පැනලා අපි දූතු මේක දකුණු කොරියාවට සිංගප්පූරුවට මැලේසියාවට පැනලා ඒක තමයි සිහිනය. ඒක තමයි අයිඩියල් එක. මේක තමයි ලාංකිකයාගේ ඇතුළු මේ අපි කියන දකුණු ආසියාතික වැසියාගේ එයාට හදලා තියෙන ෆැන්ටසිය අයිඩියල් එක තමයි මෙන්න මේ වගේ රටක්. සිංගප්පූරු වගේ රටක්, දකුණු කොරියාව වගේ රටක්. සයිට් එක පැත්තක රැකියාවල්ට ඒක හදලා තියෙනවා. අනිත් පැත්තෙන් දේශපාලන බලය විසින් ජනතාව රට ගොඩනගනවා කියලා හදලා තියෙන්නේ මෙහෙම වගේ යම් ආකාරයක අයිඩියල් එකක්. හැබැයි අපි හොඳට බැලුවොත් පැරසයිට් චිත්‍රපටිය මම තීරණාත්මක හිතන එක තමයි මෙන්න මේ සිහිනය, මෙන්න මේ සිහිනේ හදලා තියෙන යුටෝපිය. අපි යුටෝපිය කියලා කියන්නේ යම් කිසි විදිය මනෝරාජික ෆැන්ටසිය. ඒ මහා තාම සුඛ විහරණයේ තියෙන හරිම ස්වර්ග රාජ්‍යයක් කියලා හදලා තියෙන ඒ ෆැන්ටසිය මේ චිත්‍රපටිය විසින් ඇතුළතින් කඩාවැටෙනවා. ඒක ඇතුළතින් කඩාවැටෙනවා. මේක තමයි මම හිතන්නේ මේ චිත්‍රපටිය ගැන මට තියෙන මූලිකම අවධානය. ඒ කියන්නේ මේ කියන කොරියානු සමාජය, මේ දකුණු කොරියානු මේ ධනවාදී සමාජය ගොඩනැගිලා තියෙන්නේ ඒක කවර තත්වයක් තුලද? එහි ෆැන්ටසිය නිර්මාණය වෙලා තියෙන කවර ආකාරයක් තුලද? මෙන්න මේ දැක්ම, මෙන්න මේ චියුණු දේශපාලන දැක්ම, රයිට්, මෙන්න මේක මම හිතනවා පැරසයිට් චිත්‍රපටිය විසින් ඒක ප්‍රේක්ෂකයාට විවෘත කරන. මොකද ඒක මම හිතන එක මූලික දෙයක්. සහ දෙවෙනි එක තමයි ප්‍රේක්ෂකයා මේ ආඛ්‍යානයට බැඳෙනවා. දැන් අපි දන්නවා ආඛ්‍යානමය කලාව විශේෂයෙන්ම සිනමාව ඇතුලේ ආඛ්‍යානයත් එක්ක බද්ධ වීම සහ අනිත් පැත්තෙන් සිනමාත්මකයේ කෙරෙහි අවධානය යොමු කිරීම කියන අන්ත දෙකට බොහෝ විට හොඳ සිනමාව ගමන් කරමින් තියෙනවා. එක පැත්තක කෙනෙක් උත්සාහ කරනවා ඒ ආඛ්‍යානය, අපි කියනවා ප්‍රබන්ධ ආඛ්‍යානය වඩා ඉස්මතු කරන්න, ඒකම සිනමාවේ සමාන සාකච්ඡාවක් තියෙනවා, තව සාකච්ඡාවක් තියෙනවා. සිනමාත්මක දර්ශනවාදය මූලික කරගෙන සිනමාව ගෙනියන්න. එතකොට මේ අන්ත දෙක අතර තමයි සාකච්ඡාවන් දෝලනය වෙන්නේ. නමුත් මම හිතනවා මේ පැරසයිට් චිත්‍රපටි සමත් වෙනවා මෙන්න මේ ආඛ්‍යාන කිවීම නැත්නම් කතන්දර කීම, ආඛ්‍යානයක් ගොඩනැගීම කියන ඒ සුවිශේෂී ඒ ප්‍රේක්ෂකයාගේ ආශාවත් එක්ක බද්ධ වෙමින්, විශේෂම ලංකාව වගේ රටක අපි හුරු වෙලා ඉන්නවා කතන්දර කීමේ කලාවකට. ඒ නිසා මේක හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ඉතින් අපි ඒ කියන කතන්දර කීමටම අපි හුරු වුණාට පස්සේ මොකද සිනමාව ඇතුළු අනෙකුත් කලාවන්ගෙන් අපිට යන්න තියෙන කියන වඩා පුරුතුර තැන් වඩා පුළුල් තැන් වලට අපිට යන්න අපහසුතාවයකුත් ඇති වෙනවා. ඒකම මේ කතන්දර කීමේ කලාවට අපි හුරු වෙච්ච නැත්නම් අපේ ජනතා ආකර්ෂණය තියෙන මේ කතා කලාව මම හිතනවා යම් ආකාරයකට මේ සිනමාත්මකයේ වෙනස්කම් එක බද්ධ කරලා අලුත් අත්දැක බැලීම් කරන්න පුළුවන්. මෙන්න මේ ආදර්ශය මෙන්න මේ අවලෝකණයට මම හිතනවා පරසත් චිත්‍රපටිය අපිට උදව් කරන පරසත් චිත්‍රපටියේ නිශ්චිත කතාවක් තියෙනවා. මේ කතාව හුදු අර කියන අපි නිකන් සරල මතික කතාවක් නෙවෙයි. මෙන්න මේ කතාව හරහා ගිහිල්ලා අපිට යම්කිසි ආකාරයකට ගැඹුරක් අපිට කියන්න පුළුවන් දේශපාලන සංස්කෘතික සහ මනුෂ්‍යභාවය පිළිබඳව එක්තරා ගැඹුරක් වෙතට යම්කිසි විදිහේ තේමාත්මක නැත්නම් තේමාව තුලින්ම ගැඹුරක් වෙතට ප්‍රේක්ෂකයාව හප්පන්න පුළුවන්. මෙන්න මේ ආකාරයක් මේ චිත්‍රපටියේ දක්වන්න ලැබෙනවා. මේක තමයි මම හිතන්නේ මේ චිත්‍රපටියේ තියෙන මූලික සුවිශේෂතාවයන් දෙක. අපි සාරාංශ කළොත් පළවෙනි එක මේ චිත්‍රපටියේ විසින් අපගේ ධනවාදී සිහිනයන් ඇමරිකා මේ අපගේ කොරියානු සිංගප්පූරු මේ ධනවාදී සිහිනයන් ඇතුළතින් කඩාවත් දෙනවා. දෙවෙනි එක ආඛ්‍යානය කියන මේ අපිට කුරුපුරුදු වෙච්ච ඒ භාෂාව තුළ ආඛ්‍යානය නෙමෙයි ඒ අපිට කුරුපුරුදු වෙච්ච මෙවලමින් තුලින් යම් ආකාරයකට වෙනස් ජීවන දේශපාලන ගැඹුරක් අපිට මුණගස්සන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. මේක තමයි හර්සයිට් චිත්‍රපටි මම දකින්න මූලික සුවිශේෂත්වය වෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ SBS සිංහලට ශ්‍රහණේ නුදුරු සිනමා විශේෂාංගයෙන් මෙවර ඔස්කා සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයේ විදිහට සම්මාන ලැබූ පැරසයිට් චිත්‍රපටය පිළිබඳව සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග. විදර්ශන, දැන් මේ පැරසයිට් චිත්‍රපටයේ ප්‍රධාන තේමාව පන්ති ගැටුම, ඒ වගේම සමාජ අසමානතාව විදිහට තමයි බොහෝ විචාරකින් හඳුන්වන්නේ. දැන් අපි දන්නවා මේ තේමාවන් මීට පෙරත් විවිධ සිනමා කෘති හරහා සිනමාවෙන් එළියට අවිලා තිනවා. දැන් ඒ තේමාවන් මේ පැරසයිට් හරහා සුවිශේෂී ලෙස තීව්‍ර කරලා තියෙන මොන ආකාරයෙන්ද කියලා විග්‍රහ කළොත්,
පළවෙනි එක කරා කිව්වා වගේම පන්ති අරගලය සහ යම් කිසි විදියකට සමාජ ධනවාදී අර්බුදයේ පිළිබඳ චිත්‍රපටි විදින් විට අවිලා තියෙනවා. සහ සමාජය වඩා ආකර්ෂණීය වෙලා තියෙනවා. දැන් මේ චිත්‍රපටිය එතනදි වඩා තියුණු වෙන්නේ මේ චිත්‍රපටිය අපගේ ආශාව, අපි කැමතිනේ, අපි කියලා කියන්නේ මේ මිනිස්සයා මේ යුගයේ කැමතිනේ ධනවාදී සිහිනයන්ට, පරිභෝජනවාදයට, නැමතත් අලුත් ගෙවල් වලට, right, ඒ ගෙවල් වල තියෙන හැඩයට සහ යම් දේවල් වලට උදාහරණයක් විදිහට අපිට වඩා ඉහළ පාන්තික මිනිසුන්ගේ ජීවිත ඇතුළට රිංගන්න ඒගොල්ලෝ විඳිනවා කියලා හිතන ඒ අමුතු ඒ සතුටේ ආතල්කේ ප්‍රමෝදය ගන්න මෙන්න මෙහෙම මානසිකත්වයක් අපේ සමාජය තුළ අපි වගේ රටවල් වල අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට මෙන්න මේ දැක්ම අපි කොහොමද අපිට වඩා ඉහළ යයි කියන පාන්තිකයන් ආර්ථික වශයෙන් ව්‍යාපාරික බලය සහිත අයගේ ඒගොල්ලන්ගේ සුඛ විහරණයේ සහිත ජීවිතයට අපි ඇබිලා බලන අත ඒක තුළට රිංගන්න හදන අපගේ අවිඥානික ආශාවට මේ චිත්‍රපටිය බද්ධ වෙමින් තමයි අර මේ මధుර කියන පන්ති අරගලේ නැත්නම් අපිට කියන්න පුළුවන් යම්කිසි ආකාරයකට සමාජයේ පන්තිමය බෙදීම ඇතුළේ යන ඒ ඛේදවාචකයට අවධානය දෙන එක විශේෂත්වය. ඒතරයි ඒ කියන්නේ පරසත් චිත්‍රපටිය අපිව අර දුක් විඳින පීඩිත පහළ පාන්තික සමාජ කණ්ඩායම් නැත්නම් ඒක නගරවල ඉන්න ආන්තික වෙච්ච මිනිසුන්ගේ ජීවිතේ දිහා අර සානුකම්පිත දෘෂ්ටියක් හෙළමින් ඔවුන් විඳින වේදනාව විතරක් අපිට අභිමුඛ කරලා නැත්නම් ප්‍රේක්ෂකයන් අභිමුඛ කර චිත්‍රපටයක් නෙමෙයි. මම කියන්නේ එහෙම අභිමුඛ කරා නම් සාමාන්‍ය ප්‍රේක්ෂකයා ඒ තරම් කැමති වෙන්නේ. මොකද ඇත්තටම අපි දුප්පත් වුණාට මේක අපේ ජීවිත මේ ලක්තාවේ මිනිස්යාගේ ජීවිත දුප්පත් ඒ දුප්පත් කොන්දේසිවල තිබුණාට අපි කැමති නැහැ මේ දුප්පත් කොන්දේසිම නැවත තිරයක් තුලින් අපව ප්‍රක්ෂේපණය වෙනවට. මේ අවිඥානිකව අපි කැමති මේ විදිහ වේදනාව මේ සමාජීය වශයෙන් ලංකාව වගේ රටවල් විඳින මේ කලකිරීම, දුප්පත්කම, දුගීකම මේ සියල්ලට වඩා වෙනත් ෆැන්ටසියක් ඒ සිනමාවෙන් අපිට එනවනම්. එතකොට මෙන්න මේ කෑල්ල පැරසයිට් චිත්‍රපටය අල්ලලා තියෙනවා හරියට. මොකද පැරසයිට් චිත්‍රපටය ඇතුල් වෙන්නේම අපි. ඒ කියන්නේ චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්නනවා ඒක සාමාන්‍ය ඉතාම පහළපාන්තික නිවසක් ඒක බිම් මට්ටමට බරව තියෙන්නේ. ඒ කියන්නේ ඊට උඩින් තමයි ඒගොල්ලන්ගේ වැසිකිළිය පවා තියෙන්නේ. ඊටත් උඩින් ඇවිල්ලා මිනිස්සු අහලපාල මිනිස්සු ඒ කියන්නේ මුත්‍රා කරමින් යන ඉතාම මුඩුක්කු ජනාවාසයක සාමාන්‍ය බිම් මට්ටමටත් වඩා පහළින් ඉතාම ඇවුරුණු ඇසුරුණු තැනක ඒ කියන්නේ ෆිසාවල ඒ කියන්නේ පීසාවල ඒ අවශ්‍ය වෙන මේ අවශ්‍ය වෙන මේ මොකද පෙට්ටි සකසමින් තාම දුක්ඛිත ඒකාකාරී ජීවිතයක් ගත කරන පවුලක් නේ අපිට පෙන්වන්නේ. චිත්‍රපටිය එතනින් පටන් ගත්තට මේ චිත්‍රපටිය දෙවෙනි වට ඉතාම ඉක්මනින් අපිව ගෙනියනවා ඒක සුවිශාල මන්දිරයක් වෙතට. right ඒ මන්දිරය ඇතුලේ ඉන්නවා විවිධාකාර විදිහේ විවිධ ඇඳුම් තියෙන විවිධ වාහන විවිධ විලාසිතා විවිධ ගෘහ භාණ්ඩ මේ සියල්ල සහිත ධනවාදී ෆැන්ටසියක් වෙතට ප්‍රේක්ෂකයාව ඇදලා දානවා. එතකොට චිත්‍රපටියේ වැඩි කාලයක් වැය වෙන්නේ මෙන්න මේ ඇතුළට. right මෙන්න මේ යලපාන්තික අර සැප පහසු ජීවිතයක් සහිත මන්දිරයට. right මෙන්න මේක තමයි මම හිතන්නේ පළමු දේ අර අහන ප්‍රශ්නෙට මම හිතන්නේ පළමු දේ තමයි වෙනස. මෙන්න මේකෙන් ඇතුල් වෙලා තමයි මේ චිත්‍රපටි අවසානයේදී අපිව අර පන්තිමය විග්‍රහය වෙතට. ඒ කියන්නේ අපිව පරපෝෂිතයන් බවට පත් කළා තියෙන ඒ සත්‍ය වෙතට ප්‍රේක්ෂකයාව අභිමුඛ කරන්නේ මෙන්න මේ ආශාව හරහා ගිහිල්ලා. එන ප්‍රේක්ෂකයාගේ ෆැන්ටසිය ප්‍රේක්ෂකයාගේ ආශාවන් හරහා ගිහිල්ලා තමයි මේ චිත්‍රපටිය අවසාන වශයෙන් මේ ෆැන්ටසිය ගොඩනැගිලා තියෙන අර සමාජ අර්බුදය නැත්නම් සමාජ ප්‍රශ්නය නැත්නම් අපිට පන්ති ප්‍රශ්නය මේ සියල්ල තාමන්ත්‍රණය කරන්නේ මේ ආශාව ඇතුළේ. ඒකයි මම හිතන්නේ මේ චිත්‍රපටියට බොහෝ විට ප්‍රේක්ෂකයාගේ කැමැත්තත් අර පන්තිය පිළිබඳ විග්‍රහයට නැත්නම් පන්ති අරගලේ සමාජ අර්බුදය පිළිබඳ විග්‍රහයට ඊට කලින්ගේ චිත්‍රපටි වලට වඩා යම් ආකාරයක වෙනසක් සලකුණු කරන්නේ මේ චිත්‍රපටියේ තාම ප්‍රබල සමාජ කියවීමකට නැත්නම් මේ යුගයේ ධනවාදය පිළිබඳ ඉතාම තියුණු නැත්නම් ප්‍රාග්ධනීය සහ ශ්‍රමය පිළිබඳ ඉතාම තියුණු කියවීමකට අවශ්‍ය අර්ථකථනයකට අවශ්‍ය ආවේශයක් ආලෝකයක් මේ චිත්‍රපටිය විසින් සපයනවා කියලා මම හිතනවා.
හොඳයි, අපි නුදුරු සිනමා විශේෂාංගයෙන් මෙවර කතාබහට ලක් කරේ මෙවර ඔස්කා සිනමා සම්මානුල්ලේ හොඳම චිත්‍රපටයේ විදිහට සම්මාන ලැබපු පැරසයිට් චිත්‍රපටය පිළිබඳව. අපිත් සමග මේ කතාබහට එක්ුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නාගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ලබන මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුමු සිනමා කෘතියක, එහෙම නැත්නම් සිනමා කරුවෙකුගේ නුදුටු පැත්ත විග්‍රහ කරන්නට නුදුරු සිනමාවෙන්. සුබ දවසක්, අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.